ආශි පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර සුබ දවසක් වේවා ආදරණීය දුවේ පුතේ රුහුණු ගුරුගෙදර අධ්‍යාපනික ගුවන් විදුලි වැඩසටහන යටතේ අද අපි ආරම්භ කරන්නේ 10 ශ්‍රේණියේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂයයේ පළමු වැඩසටහන. අපි බලාපොරොත්තු වෙනවා 10 ශ්‍රේණියේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂයට අදාළ පාඩම් සියල්ල ඉදිරියේදී ආවරණය කරන්න. 10 ශ්‍රේණියේ පාඩම් මාලාව සාකච්ඡා කළත් 11 ශ්‍රේණියේ දරුවන්ටත් මේ පාඩම් ඉතාම වැදගත්. අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී විශාල ප්‍රශ්න සංඛ්‍යාවක් 10 ශ්‍රේණියනුත් ඔයාලගේ ප්‍රශ්න පත්‍රයට ඇතුළත් කරන නිසා. අපි මුලින්ම බලමු විෂය අන්තර්ගතය කුමක්ද කියලා. 10 ශ්‍රේණියට පාඩම් 12ක් ඇතුළත් වෙනවා. ඒකේ පළමු පාඩම තමයි ව්‍යාපාර පසුබිම. දෙවන පාඩම ව්‍යාපාර පරිසරය. තුන්වන පාඩම ව්‍යාපාර සංවිධාන. හතරවන පාඩම ගිණුම් කරණය හැඳින්වීම. පස්වන පාඩම ගිණුම් කරන සමීකරණ. හයවන පාඩම ගනුදෙනුවල ද්විත්ව බලපෑම. හත්වන පාඩම මූලික සටහන් පොත්. අටවන පාඩම මුදල් පොත හා සුළු මුදල් පොත. නවවන පාඩම බැංකු ගිණුම සහ බැංකු සැසඳුම් විස්තරය. 10 පාඩම ගැණුම් ජර්නලය හා විකුණුම් ජර්නලය. 11 පාඩම ශේෂ පිරික්ෂුම. 12 පාඩම ගිණුම් කරන වැරදි නිවැරදි කිරීම. මේ පාඩම් 12 10 ශ්‍රේණියට අදාළ වෙනවා. මුලින්ම අපි බලමු ව්‍යාපාර පසුබිම කියන ඒකකය සැකසিলা තියෙන්නේ කොහොමද කියලා. ව්‍යාපාර පසුබිම කියන ඒකකය ප්‍රධාන කොටස් දෙකක් යටතේ සැකසিলা තියෙනවා. පළවෙනි එක තමයි ව්‍යාපාර පිළිබඳ මූලික පදනම. දෙවැනි එක තමයි දුවේ පුතේ ව්‍යාපාර කෙරෙහි ඇල්මැති පාර්ශව. අපි දන්නවා නිවසක් හදන්න නම් ඉතා හොඳ අත්තිවාරමක් දාන්න ඕන කියලා. නිවසක් ශක්තිමත් වෙන්න නම් හොඳ අත්තිවාරමක් තියෙන්න ඕන. ඒ වගේ තමයි දුවේ පුතේ ව්‍යාපාරයක මූලික පදනමක්. ව්‍යාපාරයක පදනම හොඳට අවබෝධ කරගත්තොත් 10 හා 11 ශ්‍රේණිවලට අදාළ ඉතිරි පාඩම් සියල්ල මනාව අවබෝධ කරගන්න පුළුවන්. හොඳයි, අපි එහෙනම් බලමු ව්‍යාපාර පසුබිම යටතේ ව්‍යාපාර පිළිබඳ මූලික පදනම ගැන. මේ යටතේ කොටස් පහක් අපි සාකච්ඡා කරනවා. පළවෙනි එක තමයි ව්‍යාපාර සංකල්පය. දෙවැනි එක ව්‍යාපාර අරමුණු හා පරමාර්ථ. තුන්වෙනි එක පාරිභෝගික අවශ්‍යතා හා වුවමනා. හතරවෙනි එක නිෂ්පාදන ව්‍යාපාර. පස්වෙනි එක නිෂ්පාදන සාධක. මේවා ව්‍යාපාර පදනම යටතේ වර්ග කෙරෙනවා. අපි දැන් බලමු, ඔබ දන්නවා මිනිසා බිහිවීමත් සමගම අවශ්‍යතා සහ වුවමනා ඇති වුණා. අවශ්‍යතා හා වුවමනා තමයි ව්‍යාපාරවල පදනම. එතකොට අවශ්‍යතා හා වුවමනා ඉටු කරන්න බහණ්ඩ නිෂ්පාදනය කළා. අතීතයේදී, ඒ කියන්නේ ගල් යුගය, ඉන්දේර යුගය කාලේ දඩමස් ආහාරයට ගෙන කොළාතු ඇඳගෙන ගල් ගුහාවල ජීවත් වන මිනිස්සු තම පරිභෝජනය සඳහා බහණ්ඩ නිෂ්පාදනය කළා. අපි ඒකට කියනවා ඍජු නිෂ්පාදනය කියලා. දූල පුතාලා දන්නවා විජය කුමාරයා ලංකාවට එනකොට කුවේණි කපු කටිමින් හිටියා. ඒකෙන් අපිට පේනවා තම අවශ්‍යතා සඳහා තමා විසින්ම බහණ්ඩ නිෂ්පාදනය කරගන්නා ආකාරය. ඒ කාලේ ගෘහ කර්මාන්ත ලෙස තමයි මේ නිෂ්පාදනය සිදු කළේ. තවත් නිදසුණක් කියනවා නම් දූල පුතාලගේ දෙමව්පියන් තම ගෙවත්තේ වගා කරන ලද එළවලු දිනපතා ආහාරයට ගන්නවා නම් ඒවා ඍජු නිෂ්පාදනයක් කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම තමයි දූල පුතාලගේ දෙමාපියන් තම ගෙවත්තේ වගා කරන එළවලු වෙළඳපොළ ඉලක්ක කර නිපදවනවා නම් අපි එතනදි කියනවා වක්‍ර නිෂ්පාදනයක් කියලා. සමාජයේ පුළුල් වීමත් සමග දුවේ පුතේ අවශ්‍යතා සහ වමනා සංකීර්ණ වුණා. විවිධ පුද්ගලයන් තමාගේ දක්ෂතාවය හා සම්පත් උපයෝගී කරගෙන තමන්ට වඩාත් හොඳින් නිපදවිය හැකි බහණ්ඩ පමණක් විශාල ප්‍රමාණයෙන් නිෂ්පාදනය කළා. එතකොට බහණ්ඩ අතිරික්තයක් ඇති වුණා. බහණ්ඩ අතිරික්තයක් කියන්නේ තම අවශ්‍යතාවයට වඩා විශාල ප්‍රමාණයෙන් බහණ්ඩ නිපදවීම. පස්සේ මේ බහණ්ඩ අතිරික්තය අනෙකුත් පුද්ගලයන් සමග හුවමාරු කරගනිමින් ඔවුන්ට අවශ්‍ය අනෙකුත් බහණ්ඩ ලබා ගත්තා. මෙය බහණ්ඩ හුවමාරු ක්‍රමය හෙවත් බාට ක්‍රමය, එහෙම නැත්නම් බාට සිස්ටම් ලෙස අපි හඳුන්වනවා. බහණ්ඩ හුවමාරුව තුලින් ව්‍යාපාර ඇති වුණා කියලා සරලව කියන්න පුළුවන්. මෙච්චර වෙලා කතා කළේ ව්‍යාපාර පිළිබඳ මූලික පදනම කියන්නේ මොකක්ද කියලා.
ව්‍යාපාර පිළිබඳ මූලික පදනම යටතේ පළමු කොටස ව්‍යාපාර සංකල්පය කියන්නේ කුමක්ද කියලා දැන් අපි බලමු. මිනිසාගේ උපතේ සිට මරණය දක්වා විවිධ භාණ්ඩ හා සේවා අවශ්‍ය වෙනවා. එතකොට මේ අවශ්‍යතා හා ඌමනා සපුරන්නේ කවුද? ව්‍යාපාර. ව්‍යාපාර භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරලා බෙදා හැරීම සිදු කරනවා. අද වන විට මේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන විදියත් ඒවා බෙදා හරින ආකාරයත් සන්නිවේදන හා තාක්ෂණයේ දියුණුවත් සමග ඉතා සංකීර්ණ වෙලා තියෙනවා. ඔන්ලයින් ෂොපින් සයිට්ස් බහුලව ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ හරහා eBay, Alibaba Express, Daras.lco වැනි සයිට්ස් හරහා තමන්ගේ නිවසේටම භාණ්ඩ ගෙන්වා ගන්න පාරිභෝගිකයාට දැන් පුළුවන්. මෙතනදී තවත් දෙයක් කියන්න ඕන. අද වන විට බොහෝමයක් ව්‍යාපාර ගනුදෙනු සිද්ධ වෙන්නේ විද්‍යුත් මාධ්‍ය හරහා. භාණ්ඩ නෝම් කිරීම, මුදල් ගෙවීම, ප්‍රචාරණය ආදී ඕනෑම ව්‍යාපාරික කටයුත්තක් විද්‍යුත් මාධ්‍ය හරහා ඉක්මනින් හා පහසුවෙන් ඉටු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ වේගවත් වර්ධනය තුළින් ඇති වූ විද්‍යුත් මාධ්‍ය මගින් අද මුළු ලෝකයේම විශ්ව ගම්මානයක් බවට පත් වෙලා තියෙන කරුණත් අපි මතක තියාගන්න ඕන. හොඳයි දුවේ පුතේ, අපි දැන් බලමු ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා. මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීමට අවශ්‍ය විවිධ වූ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම හෝ සැපවීම ආශ්‍රිත ඕනෑම ආර්ථික කටයුත්තක් ව්‍යාපාර ලෙසින් අපි හඳුනා ගන්නවා. මෙතනදී ආර්ථික කටයුත්තක් කියලා අදහස් කරන්නේ හිඟ සම්පත් භාවිතා කරලා භාණ්ඩ නිෂ්පාදනය කිරීමත් සේවා සැපවීමත් ව්‍යාපාර මගින් සිදු කරන නිසා. බොහෝ ව්‍යාපාර කටයුතු කරන්නේ ලාභ ඉපීමේ අපේක්ෂාවෙන්. නමුත් ඇතැම් ව්‍යාපාර තියෙනවා ලාභ ඉපීමේ අපේක්ෂාවෙන් තොරව කටයුතු කරන. රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා වගේ රාජ්‍යාංශයේ බොහෝ ව්‍යාපාර කටයුතු කරන්නේ සමාජ සුභසාධනයේ අපේක්ෂාවෙන් මිසක් ලාභ ඉපීමේ අපේක්ෂාවෙන් නෙවෙයි. පෞද්ගලික අංශයේ බොහෝ ව්‍යාපාර ලාභ අපේක්ෂාවෙන් කටයුතු කළත් සමූපකාර සමිති, සමිති සංවිධාන වගේ ඇතැම් පෞද්ගලික අංශයේ ව්‍යාපාරත් සමාජ සුභසාධන අරමුණින් කටයුතු කරනවා අපිට දක්නට පුළුවන්. දැන් ඔබට ව්‍යාපාර සංකල්පය පිළිබඳ යම් අවබෝධයක් වැටහෙන්න ඇති. ව්‍යාපාර පිළිබඳ මූලික පදනම යටතේ දෙවැනි කොටස අපි දැන් බලමු. ඒ තමයි ව්‍යාපාර අරමුණු හා පරමාර්ථ. ව්‍යාපාර අරමුණු කියන්නේ කෙටි කාලීනව ව්‍යාපාරයක් සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තු වන අපේක්ෂාවක්. සෑම ව්‍යාපාරයක්ම සුවිශේෂී අරමුණක් හෝ අරමුණු කිහිපයක් අපේක්ෂාවෙන් කටයුතු කරනව අපිට දක්නට පුළුවන්. පාරිභෝගිකයෙකු ලෙස අපිටත් අරමුණු තියෙනවා. අපේ අරමුණ තමයි තත්ත්වයෙන් උසස් නිෂ්පාදිතයක් සාධාරණ මිලට ලබා ගැනීම. ඒ වගේම තමයි ව්‍යාපාරවලට සම්බන්ධ වන විවිධ පාර්ශ්ව, ඒ කියන්නේ අයිතිකරුවන්, කළමනාකරුවන්, සේවකයින්, ගනුදෙනුකරුවන්, රජයේ ප්‍රජාවාදී විවිධ පාර්ශ්වවලටත් ඔවුනොවුන්ට සුවිශේෂී වූ විවිධ අරමුණු හෝ අරමුණු කීපයක් තියෙන්න පුළුවන්. මේ තත්ත්වය මත ලාභ අපේක්ෂිත ව්‍යාපාරවල පොදුවේ දැකිය හැකි ප්‍රධාන අරමුණු දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ලාභ ඉපීම. ලාභ ඉපීම ව්‍යාපාරයකට වැදගත් වෙන්නේ දුවේ පුතේ, ව්‍යාපාරයේ අයිතිකරුවන් ඉදවූ මුදලට සරිලන ප්‍රතිලාභයක් ලබා දීම අවශ්‍ය වන නිසා. දෙවැනි එක තමයි පාරිභෝගික තෘප්තිය ඉහළ නැන්වීම. මෙතනදී හොඳට මතක තියාගන්න ඕන ව්‍යාපාරයක රඳා පැවැත්ම තීරණය වෙන්නේ ව්‍යාපාරයක් විසින් පාරිභෝගික අවශ්‍යතා හා උවමනා කොතරම් සාර්ථකව සපුරනවාද යන කරුණ මත. මක්නිසාද යත් ව්‍යාපාරයේ පැවැත්ම තීරණය වෙන්නේ පාරිභෝගිකයා මත නිසා. මෙතනදී වැදගත් වෙනවා නිෂ්පාදිතයකට පාරිභෝගිකයාගේ අපේක්ෂාවන් සපුරාලන්න පුළුවන් නම් අන්න පාරිභෝගිකයාට එතනදී තෘප්තියක් ලැබෙනවා. ඒ නිසා පාරිභෝගිකයා අපේක්ෂා කරන පරිදි නිෂ්පාදිතයක් බිහි කරන්න ව්‍යාපාරිකයා සෑම විටම දක්ෂ වෙන්න ඕන. මේ ප්‍රධාන අරමුණු ඉටු කරගන්න නම් ව්‍යාපාරයකට අවශ්‍ය විවිධ ඉලක්ක තියෙනවා. එහෙමත් නැත්නම් අපි කියනවා මේ ඉලක්ක උප අරමුණු කියලා. එකක් තමයි භාණ්ඩ හා සේවාවල ගුණත්වය ඉහළ නැන්වීම. මෙයින් අදහස් කරන්නේ ව්‍යාපාරයක් පාරිභෝගික අවශ්‍යතා හා උවමනා නිසි පරිදි සපුරන්න භාණ්ඩයකට හෝ සේවාවකට තියෙන හැකියාව. භාණ්ඩයක හෝ සේවාවක ගුණත්වය ලෙස භාණ්ඩයේ මනා ක්‍රියාකාරීත්වය, කල්පැවැත්ම, ප්‍රමිතියකට අනුකූල වීම, විශ්වාසදායී බව, ආරක්ෂිත බව වගේ කරුණු අපිට දක්වන්න පුළුවන්. දෙවැනි උපාරමුණ නැත්නම් ඉලක්කය තමයි රැකියාව උත්පාදනය. ව්‍යාපාර තමයි පුතේ රැකියාව උත්පාදනය කරන්නේ. ඒ කියන්නේ රැකියාව බිහි කරන්නේ. කම්කරුවාගේ සිට කළමනාකරුවන් දක්වා විවිධ රැකියා අවස්ථා බිහි කරන්නේ ව්‍යාපාර. මේ රැකියාවල වැදගත්කම තමයි පුද්ගලයන් සතු විවිධ දක්ෂතාවලින් ප්‍රයෝජන ගන්න පුළුවන් වීම. තුන්වැනි උපාරමුණ තමයි සේවක සුබ සාධනය. ඔබ දන්නවා සේවකයින්ට සේවය වෙනුවෙන් වැටුප් ගෙවනවා. ඊට අමතරව විවිධ සුබ සාධන කටයුතු සිදු කරනවා. උදාහරණ විදිහට ආහාර පාන, නවාතැන් පහසුකම් ලබා දීම, ප්‍රවාහන පහසුකම් ලබා දීම, වෛද්‍ය පහසුකම් ලබා දීම, නිල ඇඳුම් වැනි දේවල් සුබ සාධන කටයුතු ලෙස දක්වන්න පුළුවන්.
හොඳයි. අපි බලමු පහත සඳහන් සිද්ධීන් ව්‍යාපාරික කටයුත්තක්ද නැද්ද යන්න හේතු දක්වමින් පැහැදිලි කරගනිමු. පළවෙනි එක තමයි මීකිරි නිෂ්පාදකයෙකු කිරිහට්ටි සිල්ලර කඩවලට විකිණීම. මේ සිද්ධිය ව්‍යාපාරික කටයුත්තක්. හේතුව තමයි වෙළඳපොළ ඉලක්ක කර කිරිහට්ටි නිපදවා තිබීම. ඇතැම් විට මීකිරි නිෂ්පාදනය තම නිවසේ පරිභෝජනය සඳහා පමණක් වුණා නම් අපි එතෙන්දි කියනවා ඒක ඍජු නිෂ්පාදනයක්. එතකොට වෙළඳපොළ සඳහා නිෂ්පාදනය කළ නිසා තමයි මේක ව්‍යාපාරික කටයුත්තක් කියලා කියන්න පුළුවන්. හොඳයි, තවත් එකක් බලමු. මව විසින් තම දියණියගේ කොණ්ඩය කැපීම. මේ සිද්ධිය ව්‍යාපාරික කටයුත්තක්ද නැද්ද? මේ සිද්ධිය ව්‍යාපාරික කටයුත්තක් නොවේ. හේතුව තමයි වෙළඳපොළ ඉලක්ක කිරීමක් නෙමෙයි සිද්ධ වෙලා තියෙන්නේ. මෙතන තියෙන්නේ තම නිවසේදීම ඍජු සේවා සපයා ගැනීමක්. ඔන්න වෙළඳපොළට ගිහින් බාබර් සාප්පුවකින් කොණ්ඩේ කපා ගත්තනම් අන්න ඒක ව්‍යාපාරික කටයුත්තක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි තම පියා විසින් තම පුතුට ඉඩමක් තෑගි ඔප්පුවකින් පවරා දීම. මෙතනදී මේක ව්‍යාපාරික කටයුත්තක්ද නැද්ද? මෙතන තෑගි ඔප්පුවකින් පැවරීම කියන දේ ජීවිතයේදී එක වතාවකදී තමයි වෙන්න පුළුවන්. එක වතාවක් කරන දෙයක් ව්‍යාපාරික කටයුත්තක් වෙන්නේ නැහැ. ඒ නිසා තම පියා විසින් තම පුතුට ඉඩමක් තෑගි ඔප්පුවකින් පවරා දීම ව්‍යාපාරික කටයුත්තක් නොවේ. හොඳයි දුවේ පුතේ, අපි දැන් බලමු ව්‍යාපාර පිළිබඳ මූලික පදනම යටතේ තුන්වෙනි කොටස පාරිභෝගික අවශ්‍යතා හා උවමනා. මේ පාඩම් කොටස තුලින් අනිවාර්යෙන්ම ඔයාලගේ පළමු ප්‍රශ්න පත්‍රයෙන් ප්‍රශ්නයක් ගොඩ නැගෙන නිසා මේ පාඩම් කොටස දුවේ පුතේ ඔයාලට ගොඩාක් වැදගත් වේවි. අපි බලමු අවශ්‍යතා හා උවමනා කියන්නේ මොකක්ද කියලා. මොනවද මේ අවශ්‍යතා කියන්නේ? මේ වචනේ ඇහෙද්දිම පුතාලට දැනෙනවා ඇති මේ දේ අත්‍යවශ්‍යයි, අනිවාර්යයි වගේ හැඟීමක්. එහෙම නේද? පුතේ, අපි මිනිසෙකු වශයෙන් මේ සමාජය තුළ අපේ පැවැත්ම තහවුරු කරගන්න නම් සරලවම කියතොත් මේ සමාජය තුළ අප මිනිසෙකු වශයෙන් ජීවත් වෙන්න නම් අපිට අනිවාර්යෙන්ම තිබිය යුතු දේවල් කීපයක් තියෙනවා. මොනවද කියනවා නම් දැනෙන බඩගින්නට කන්න දෙයක්, ඉන්න හිටින්න තැන, අඳින්න ඇඳුමක්, ඔය වගේ සරල දේවල් කිහිපයක් අපට ජීවත් වීමේදී ඕන වෙනවා. මේ දේවල්වත් නැතුව ජීවත් වෙනවා කියන එක අපිට යම් තාක් දුරට අසීරු කාර්යයක් බව ඔයාලට වැටහෙනවා ඇති. එහෙනම් දුවේ පුතේ, ජීවත් වෙන්න නම් අපි මේ දේවල් අත්‍යවශ්‍යයෙන්ම සපුරා ගත යුතු වෙනවා. අන්න ඒ වගේ ජීවත් වීම සඳහා අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු ද අවශ්‍යතා ලෙස අපට දැන් හඳුනා ගන්න පුළුවන්. දැන් අපි බලමු මොනවද මේ අවශ්‍යතාවලට උදාහරණ කියලා. ප්‍රධානම දේ තමයි පුතේ, අපට කුසගින්න නිවා ගන්න ආහාර තියෙන්න ඕන. ඒ වගේම තමයි අපට ජීවත් වෙලා ඉන්න තැනක් තියෙන්න ඕන. ඒ අනුව දෙවනි අවශ්‍යතාවය තමයි නිවාස. තව අපට අඳින්න ඇඳුම් පැළඳුම් තියෙන්නත් ඕන. අපට ආහාර, නිවාස, ඇඳුම් පැළඳුම් නැතුවම බැරි නිසා මෙම අවශ්‍යතා මූලික මිනිස් අවශ්‍යතා කියලත් අපි පිළිගන්නවා. නමුත් වර්තමානයේ පුද්ගලයාගේ ජීවන රටාව සංකීර්ණ වීමත් සමගම අධ්‍යාපනය, සෞඛ්‍ය, ආරක්ෂාව, ප්‍රවාහනය, විනෝදය වැනි දේවලුත් අපට ජීවත් වීමට නැතුවම බැරි අවශ්‍යතා බවට පත් වෙලා තියෙනවා. දැන් අපේ දූල පුතාලා අවශ්‍යතා කියන්නේ මොකක්ද, ඒ සඳහා උදාහරණ හොඳින් දැන් දන්නවති කියලා හිතනවා. පුතාලට මේ ගැන කතා කරද්දි හොඳින් තේරුම් යන්නේ නැති ජීවත් වීම සඳහා අවශ්‍යතා සපුරා ගැනීම අත්‍යවශ්‍ය බව. ඒක තමයි මේ අවශ්‍යතාවල අපට දක්නට ලැබෙන විශේෂම ලක්ෂණය. දෙවැනි ලක්ෂණය තමයි සමාජයේ කවර මට්ටමක ජීවත් වෙන පුද්ගලයෙකු වුවත් ඒ සෑම දෙනාගේම අවශ්‍යතා එක සමානයි. ඒ නිසා මේ අවශ්‍යතා කාටත් පොදුයි. ඒ වගේම තමයි පුතේ, මේ අවශ්‍යතා කියන දේ නිසංගයෙන් බිහිවෙන දෙයක්. ඒ නිසා මේ අවශ්‍යතා ව්‍යාපාරිකයින්ට නිර්මාණය කරලා යම්කිසි මිලකට අලෙවි කිරීමේ හැකියාවක් නැහැ. අවශ්‍යතාවලට තියෙන නිදසුන් ගැන නැවත මතක් කරගත්තොත්, ආහාර, නිවාස, ඇඳුම්, අධ්‍යාපනය, සෞඛ්‍ය, ඔය වගේ අපිට ගණන් කරන්න පුළුවන් අඩු සංඛ්‍යාවක් තමයි මේ අවශ්‍යතා කියලා කියන්නේ. අවශ්‍යතා සඳහා තියෙන්නේ. ඒ අනුව අවශ්‍යතාවල තියෙන තවත් ලක්ෂණයක් තමයි අවශ්‍යතා සීමිත වීම. අපි නැවත මතක් කරමු අවශ්‍යතාවල ලක්ෂණ. අත්‍යවශ්‍ය වීම, පොදු වීම, ව්‍යාපාරිකයාට නිර්මාණය කළ නොහැකි වීම, සීමිත වීම.
දුවේ පුතේ, අපි දැන් බලමු උවමනා කියන්නේ මොනවද කියලා. අපි දැන් මොහොතකට පෙර කතා කළ අවශ්‍යතා සපුරාගත හැකි විවිධාකාර තියෙනවා කියලා. අපි මුලින්ම ආහාර කියන අවශ්‍යතාවය ගැන ටිකක් හිතුවොත්, මේ ආහාර කියන අවශ්‍යතාවය සපුරා ගන්න අපිට විවිධ ජාති කන්න පුළුවන්. බත්, ඉන්දියාප්ප, ආප්ප, පිට්ටු, පාන්, කේක් වගේ ඕනෑම දෙයකින් අපිට අපේ කුසගින්න නිවා ගන්න පුළුවන්. ඇඳුම් කියන අවශ්‍යතාවය ගත්තත්, සාය, කලිසම, සාරිය, ගවුම වගේ විවිධ ඇඳුම් අපිට අඳින්න පුළුවන්. අන්න ඒ වගේ යම් අවශ්‍යතාවයක් සපුරා ගන්නා විවිධ ආකාර උවමනා කියන නමින් අපි හඳුනා ගන්නවා. ඒ වගේම තමයි එකම අවශ්‍යතාවය සපුරා ගන්න විවිධ උවමනා අපට තියෙනවා. අවශ්‍යතාවල වගේම තමයි පුතේ අපට උවමනාවලත් ලක්ෂණ කිහිපයක්ම දක්නට පුළුවන්. එකක් තමයි මේ උවමනා සපුරා ගැනීම අවශ්‍යතාවයන් වගේ අනිවාර්ය නැහැ. අපිට ඒ හා සමාන වෙනත් උවමනාවකින් වුණත් ඒ අවශ්‍යතාවය සපුරා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපට ආහාර කියන අවශ්‍යතාවය සපුරා ගන්න බත්ම කන්න අනිවාර්ය නැහැ. අපිට පහසු, අපි ආස කරන ඕනෑම කෑමක් ඒ සඳහා කන්න අපිට හැකියාව තියෙනවා. දෙවැනි ලක්ෂණය තමයි පුද්ගලයන් එක්කෙනෙකුට එක්කෙනෙක් මේ උවමනා සපුරා ගන්න ආකාරය විවිධ වෙන්න පුළුවන්. ඒ පුද්ගලයා ජීවත් වෙන සමාජ පන්තිය, ඔවුන්ගේ ආර්ථික හා සමාජීය තත්ත්වය අනුව වෙනස් වෙන්න පුළුවන්. නිදසුනක් ලෙස මම අඳින පළඳින විදිහට නෙමෙයි වෙනත් කෙනෙක් අඳින්නේ. ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. ඒ වගේම විවිධත්වයෙන් යුක්තයි. උවමනාවල තියෙන තුන්වෙනි ලක්ෂණය තමයි ව්‍යාපාරිකයාට නිර්මාණය කළ හැකිවීම. ඒ නිසා ව්‍යාපාරිකයෝ මේ පුද්ගල උවමනා සපුරාලීම සඳහා විවිධ වූ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කර පාරිභෝගිකයාට ඉදිරිපත් කරනවා. එක් පුද්ගලයෙකුට එකම අවශ්‍යතාවය සපුරා ගන්න විවිධාකාරයේ උවමනා භාවිතා කළ හැකි. අපිට මෙච්චරයි කියලා කියන්න බැරි තරම් උවමනා ප්‍රමාණයක් වර්තමාන වෙළඳපොළ තුළ දකින්න පුළුවන්. ඒ නිසා උවමනා අසීමිතයි. ඒ වගේම උවමනා අසීමිත නිසාත් විවිධ වන නිසාත් මිනිසා මේ උවමනා සපුරා ගන්න ආකාරය හරිම සංකීර්ණ වෙලා තියෙනවා. අපි නැවත කතා කළ මේ උවමනාවල ලක්ෂණ එකින් එක පෙළගස්සලා බලමු. 1. අත්‍යවශ්‍ය නොවීම. 2. විවිධ වීම. 3. ව්‍යාපාරිකයාට නිර්මාණය කළ හැකිවීම. 4. සංකීර්ණ වීම. 5. අසීමිත වීම. දුවේ පුතේ, අපි අද මේ කොටසින් ඔයාලගේ පළවෙනි පාඩමේ අවශ්‍යතා හා උවමනා කොටස පිළිබඳ අවබෝධයක් ලබා ගත්තා. අපි දැන් බලමු මේ කොටසින් අපිට එන්න පුළුවන් ප්‍රශ්න මොන වගේද කියලා. පහත ප්‍රකාශ අතුරින් මිනිස් අවශ්‍යතා පමණක් නිදසුන් ලෙස දැක්වෙන පිළිතුර වන්නේ: ඒ. ආහාර, පාසල, නිවස. බී. සෞඛ්‍ය, නිවස, අන්තර්ජාලය. සී. සන්නිවේදනය, ආහාර, නිවාස. ඩී. ආහාර, නිවාස, නිලැඳුම්.
මෙතන පිළිතුර වෙන්න ඕන සී. ඒ කියන්නේ සන්නිවේදනය, ආහාර, නිවාස. මොකද අනිත් ඒවයි උවමනා අන්තර්ගත වෙලා තියෙනවා. එතකොට අවශ්‍යතා පමණක් තියෙන කාණ්ඩය තමයි සී, සන්නිවේදනය, ආහාර, නිවාස.
තවත් ප්‍රශ්නයක් බලමු. අවශ්‍යතාවල දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණය වන්නේ: ඒ. අත්‍යවශ්‍ය වීම. බී. විවිධ වීම. සී. සංකීර්ණ වීම. ඩී. අසීමිත වීම.
මෙතන පිළිතුර වෙන්නේ අත්‍යවශ්‍ය වීම. ඔබ දන්නවා අවශ්‍යතාවල ප්‍රධානම ලක්ෂණයක් තමයි අත්‍යවශ්‍ය බව. අත්‍යවශ්‍ය වීම තමයි මෙතන පිළිතුර වෙන්නේ.
අංක 3. අවශ්‍යතා හා උවමනා අතර ප්‍රධාන වෙනස දක්වන ප්‍රකාශය වන්නේ: ඒ. අවශ්‍යතා පොදුවන අතර උවමනා අත්‍යවශ්‍ය වේ. බී. අවශ්‍යතා පොදුවන අතර උවමනා අසීමිත වේ. සී. අවශ්‍යතා විවිධ වන අතර උවමනා සීමිත වේ. ඩී. අවශ්‍යතා සීමිත වන අතර උවමනා නිර්මාණය කළ නොහැකි වේ.
මෙතන පිළිතුර වෙන්නේ බී කියන පිළිතුර. ඒ කියන්නේ අවශ්‍යතා පොදු වන අතර උවමනා අසීමිත වේ කියන පිළිතුර අපිට ගන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ, අපි අද ඕගොල්ලන්ට ගෙනාවේ ව්‍යාපාර පිළිබඳ මූලික පදනම යටතේ ව්‍යාපාර සංකල්පය, ව්‍යාපාර අරමුණු හා පරමාර්ථ, පාරිභෝගික අවශ්‍යතා සහ උවමනා කියන කොටස් තුන තමයි අපි ඕගොල්ලන්ට ගෙනාවේ. ඊළඟට අපිට තියෙනවා ඕගොල්ලන්ට නිෂ්පාදන ව්‍යාපාර හා නිෂ්පාදන සාධක ගැන පැහැදිලි කරන්න. අපි ඒ පාඩම් කොටස් දෙක ඉදිරි වැඩසටහනකින් ඔබට ගෙන එන්න බලාපොරොත්තු වෙන් අද අපි සමුගන්නවා. රුහුණු ගුරුගෙදර අධ්‍යාපනික ගුවන් විදුලි වැඩසටහන යටතේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂය ගෙන ආ අපි මහේෂා දමයන්ති ගමලත්ගේ ගාශ්‍රී හෘදය කන්‍යාරාම බාලිකා විද්‍යාලය ගාල්ල, ආර්.කේ. සචිනි මදුෂිකා ගා ඕපාත මහාවිද්‍යාලය ගාල්ල. තවත් මෙවැනිම වැඩසටහනකින් ඉදිරියේදී හමුවන තෙක් ඔබට ආයුබෝවන්.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරුගෙදර.